ගරු ජගත් පුෂ්පකුමාර මෙතුමාට මිනිත්තු 29ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යතුමා හැටියට ඉදිරිපත් කරේ බොහොම දුෂ්කර අවස්ථාවක ඉදිරිපත් කරන ලද අයවක් හැටියට. ඒ සම්බන්ධව මේ ගරු සභාව පමණක් නෙවෙයි සමස්ත ජනතාවම මේ තත්ත්වය තේරුම් අරගෙන ඉන්නවා කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම ඒ කරුණෙන් කරුණම කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපනයන ඉලක්ක කරගත් ආයෝජකයන්ගේ ප්‍රවර්ධනය සඳහා ගනු ලබන එක් පියවරක් ලෙස ආයෝජන දිරිගන්වන ආකාරයට නව කම්කරු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පියවර ගැනීම කාලෝචිත බව මම සඳහන් කරනවා. කම්කරු නීති හා ආරවුල් වල පවතින අනම්‍යශීලී ගති හේතුවෙන් ආයෝජනවලට බාධා සිදු වන අවස්ථා විටින් විට වාර්තා වුණා. ඒ නිසා ආයෝජකයන්ට මෙන්ම සේවකයන්ටද අසාධාරණයක් නොවන අයුරින් නව කම්කරු ප්‍රතිපත්තියෙන් සකස් කිරීමට කරන ලද යෝජනාව අගය කරන්නට මම මේ අවස්ථාවක් කරගන්නවා. ව්‍යාපාර සංවර්ධනයට බාධා වන අයුරින් කම්කරු නීති රීති ප්‍රතිපත්ති හා ආයතන ක්‍රියාත්මක සේවකයන්ගේ කුසලතා ප්‍රයෝජන ගන්න අයුරින් මෙන්ම ආයෝජකයා දරන අවදානම ඇගීමට ලක්වන අයුරින් එම ප්‍රතිපත්ති සැකසීම තුළ ආයෝජනවල වර්ධනයක් මෙන්ම සේවකයන් පුද්ගලික අංශයේ රැකියාවලට පෙළඹීමේ හැකියාවක්ද වර්ධනය වෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මාස 3ක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට පහසු වෙනසේ ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායි ලෙස යොදා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම ඉතා වැදගත් කාර්යයක් හැටියට සඳහන් කරන්න කැමැතියි. ශ්‍රී ලංකාවේ බොහොමයක් ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය ලෙස වෙළඳපොළට ඉදිරිපත් වෙන්නේ. නමුත් අතුරු නිෂ්පාදන, ද්විතීයික නිෂ්පාදන සඳහා යොමු නොවන බව නිරීක්ෂණය වෙනවා. මා නියෝජනය කර මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශයේ යපස් නිධියක් තිබෙන බවට පළවූ මතයට අනුව ඒ සම්බන්ධ පුළුල් සමීක්ෂණයක් සිදුවේ නැහැ. මෙවර අයවැය යෝජනා අනුව පත්කරන කමිටුවට ඒ ගැන අවධානය යොමු නැතයි මා බලාපොරොත්තු වෙනවා. සිලිකා ඉල්මනයිට් වැනි ඛනිජ ද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන බවට පත්කොට විදේශ විනිමය වැඩිපුර ලබා ගත හැකි ව්‍යාපෘති බවට පරිවර්තනය කළ යුතුයි මං අදහස් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා අර සුදු ගල් කියලා සිලිකා කියලා කඩලා යවනවා, මෙයාට වින්ස්ක්‍රීන් හදන්න ජපානයේ විවිධ නිෂ්පාදනවලට ගන්නවා. එනිසා ද්විතීයික නිෂ්පාදනයක් හැට යවුවොත් මේ සාකච්ඡා කරලා විශාල ආදායමක් ගන්නවා. ඒ වගේම ඛනිජ වැලි විශාල මුදල් ඩොලර් ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්. ඒත් අතුරු නිෂ්පාදනයක් අගේ වැඩි කරපු නිෂ්පාදනයක් හැටියට ඉදිරිපත් කරොත් අපිට ඊට වඩා මුදලක් ගන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මම මුලින් සඳහන් කරා වගේ බුත්තල යපස් නිධිය මෙන්න පර්යේෂණයට අධ්‍යයනයට ලක් නොවූ ඛනිජ සම්පත් මොණරාගල දිස්ත්‍රික්කයේ මෙන්ම ඌව පළාතේ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල පවතින බවට ප්‍රකාශිත කරුණු කෙරෙහි අවධානය යොමු වෙනතයි මම විශ්වාස කරනවා. ඒ වගේම ඒ යපස් නිධිය පිළිබඳ අවධානය පළ කිරීම තුළ ඒ සඳහා ලැබෙන ආයෝජන ඉඩ ප්‍රස්ථා මෙන්ම පුහුණු නොපුහුණු ශ්‍රමිකයන්ට ලැබෙන ඉල්ලුමත් අපගේ අවධානයට යොමු යුතු බව සඳහන් කරනවා. උසස් අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ විශේෂයෙන් විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවල ගුණාත්මක භාවය සහතික කිරීම සඳහා මණ්ඩලයක් පත් කිරීමට ගත් තීරණය අපගේ අවධානයට යොමු වෙලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ සමතුන් හා ප්‍රථම උපාධි ඉහළින් සමත්ව විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන්ට පශ්චාත් උපාධි සඳහා ඉඩකඩ සලසා දීමට අඩිතාලම් දැම්මින් කළ යෝජනාව අගය කරනවා. බොහොම දක්ෂ උසස්ම සමත් වෙච්ච අය ඉන්නවා, නමුත් දුප්පත් අය. මේ අයට වැඩිදුර අධ්‍යාපන සඳහා මුදල් වැය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ වගේ කරුණු කෙරෙහි අවධානය යොමු වීම අපි අගය කරන්න ඕන. ශ්‍රී ලංකාවේ වරාය නගරයේ ආශ්‍රිත බිහිවෙන රැකී අවස්ථා මෙන්ම මෙවර අයවැයෙන් ගරු ජනාධිපතිතුමා යෝජනා කළ නව ආර්ථික කලාප ඔස්සේ ඇතිවන රැකී අවස්ථා සඳහා සුදුසුකම් සපුරාගත් තරුණ තරුණියන්ට අවස්ථාව සලසා දීම සඳහා මෙවන් ඉදිරිපත් යෝජනාවක් ඉදිරිපත් කිරීම කාලෝචිත බව ඉදිරිපත් කරන්න මම සඳහන් කරන්න කැමැතියි. නව ආර්ථික කලාප ලෙස කලාප පිළිබඳව ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යතුමා ලෙස මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කර තිබෙන කරුණු අප සමගයේ අවධානයට යොමු යුතුව තියෙනවා. ආර්ථික කලාප ලෙස යෝජනා කර තිබෙන කේන්ද්‍රීය ස්ථාන කරා ආයෝජකයන් ආකර්ෂණය කරන වැඩසටහන් සකස් කිරීමේදී ඒවයි උපව්‍යූහන් සකස් කිරීම සඳහාද අවධානය පළවිය යුතු බව මගේ අදහසයි. නිදසුනක් ලෙස හම්බන්තොට කේන්ද්‍ර කරගෙන සැකසෙන ආර්ථික කලාපයේ වටා පිට ප්‍රදේශවලින් එම කලාපයට අවශ්‍ය ශ්‍රමිකයන් ආහාර ද්‍රව්‍ය එළවලු පළතුරු වැනි දෑ සපයන ප්‍රදේශ හඳුනාගෙන සංවර්ධනය කළ යුතුව බීම පෙන්වා දෙන්න පුළුවන්. උඩරට හා විශේෂ මොණ්ඩරාගල දිස්ත්‍රික්කයෙන් නිපදවන එළතුරු හා එළවලු හා පළතුරු සූදානම් කර හම්බන්තොට සපයන උපව්‍යූහයක් කලාපයක් ලෙස උත්තල වැල්ලවාය සහ මොණ්ඩරාගල දිස්ත්‍රික්ක සූදානම් කිරීමේ අවශ්‍යතාවය ඇතැයි මම විශ්වාස කරනවා. ගරු නියෝජක කතානායකතුමනි, බොහෝ විවේචන තිබුණා මේ දේශීය ව්‍යාපාර නෙල්නා අඹ ව්‍යාපෘති අකර 500ක් වගා කරලා තියෙනවා. අද විශාල ප්‍රමාණයක් අපනයනය කරනවා. ඒ ශේෂ්ත්‍රයට එතන ඉඳලම අපනයනය කරන්න කටයුතු කරලා තියෙනවා. විශාල ඩොලර් ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ඒ වගේම ඩොල් ලංකා කියලා ආයතනයත් එක්ක එතනත් අකර 1000ක වගේ ප්‍රමාණයක් අපිට නිකන් සාමාන්‍යයෙන් අවුරුද්දකට මාස දෙකක තුල මුං ඇට කව්පි අතිරේක භෝග වගාවක් කරලා අනිත් කාලයේ ප්‍රාම ඒක ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඊට ප්‍රමාණ මේ වගේ ආයෝජක අපි සම්බන්ධ කරගෙන කරාම වාර්ෂයට විශාල රැකියා අවස්ථාව ප්‍රමාණයකුත් ජනිත වෙනවා, රට ආදායමකුත් ලැබෙනවා කියන එක මම සඳහන් කරන්න ඕනේ. සංචාරයේ කර්මාන්ත වෙනුවෙන් අයවැල ලේකම් මගින් යෝජනා කළ යෝජනා සමග අපත එකඟ වෙනවා. නැගෙනහිර පළාතේ සමෘද්ධියේ කලාපය සංවර්ධනයේදී එහි ප්‍රතිඵල මොණ්ඩරාගල දිස්ත්‍රික්කයට පවා ලැබෙන බව ප්‍රකාශ කරන්න බැහැ. නැගෙනහිරට විශේෂයෙන් පානම පොතුවිල ආරම්භ ගම්බේ කරා විහිදෙන සමෘද්ධිය සංචාරයේ කටයුතු දකුණේ සංචාරයේ කලාපය සමග යාකරන සම්බන්ධීකරණ ඒකකයේ ලෙස මොණ්ඩරාගල සියඹලාණ්ඩු වැල්ලවාය මුත්තල වැනි ප්‍රදේශද යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුව තිබෙනවා. දකුණු නැගෙනහිර යාකරන ප්‍රවේශ මාර්ගයේ විහිදී තිබීම හේතුවෙන් මෙහි ප්‍රතිලාභ එම ප්‍රදේශවලට ලැබෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා. මම සඳහන් කරන්නේ සමෘද්ධිය සංචාරයට වඩා එම යාල ලුණුගම්වෙහෙර උඩවලව ඒ පැත්තත් සංවර්ධනය කරලා සාල සංචාරක ප්‍රමාණයක් මුහුදු කලාප වලට පමණක් නෙවෙයි ඒ ඔස්සේ හික්කඩුව ගාල්ල මාතර උණවට සිත පොතුවිල් ආරු ගම්බේ දක්වා එනවා. මේ ප්‍රවේශ මාර්ග තුල සංවර්ධනය කරන හැකියාවක් ලැබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ රක්ෂණාවරණයක් ලබා දීම පහුගේ වකවාණු තුල පුද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා අභියෝගයට ලක් වූ ආකාරය අපිට දකින්න පුළුවන්. මේ தත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙන්ම අනාගතයේ පුළුල් වන පෞද්ගලික අංශයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි මෙම යෝජනාව සකස් වී තිබෙන බව ප්‍රකාශ කරන්න කැමැති. සේවක භාරකාර අරමුදලේ දායකත්වයෙන්ද සමග පුද්ගලික අංශයේ සේවකයන්ට රක්ෂණාවරණයක් ලබා දීම මෙන්ම අග්‍රහාර රක්ෂණය හා සමාන අවස්ථා පුද්ගලික අංශය වෙනුවෙන් සකස් කර දීම තුළින් තරුණ පිරිස් පුද්ගලික අංශයට ආකර්ෂණය කරනවා. රාජ්‍ය අංශය පිළිබඳ පවතින ප්‍රශ්න හා විවේචන වලටද මෙම යෝජනා පිටුවහලක් වෙනවායි කියලා මම විශ්වාස කරනවා. රාජ්‍ය සේවයට ප්‍රවේශ වීමට උගත් තරුණ තරුණියන් දැක්වූ උනන්දුවට හේතුව රැකියාවේ පවතින ආරක්ෂාව. එහා සමාන සුරක්ෂිතතාවයක් රක්ෂණාවරණ ක්‍රම දෙක තුනක් ඔස්සේ පෞද්ගලික අංශයට ලබා දීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ශක්තිමත් පෞද්ගලික අංශයක් බිහිවීමට පිටුපහලක් වන බව මේ ගරු සභාවේදී මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම වියදම් කළමනාකරණය ගැන සඳහන් කරනකොට මුදල් අමාත්‍යතුමා මෙන්ම ශ්‍රී ලංකා ගරු ජනාධිපතිතුමා වශයෙන් මෙවර අයවැය ලේඛනයේදී වියදම් කළමනාකරණය විෂයෙන් වැඩි අවධානයක් පළ කර තිබෙන බව විශේෂ සඳහන් කරන්න ඕන. ඒ ඔස්සේ ආදායම් වැඩි කර ගැනීමට පියවර ගැනීම සමගම ලැබෙන ආදායමට ගැළපෙන වියදමත් විශේෂයෙන් රාජ්‍ය ආදායමේ අතිරික්තයක් වර්ධනය කරගන්න අයුරින් වියදම අවම කිරීම කෙරෙහි අවධානය පළ කරලා තියෙනවා. රාජ්‍ය වියදම් නිසි ලෙස පාලනය කිරීමට ඉන්ස්පෙක්ටර් ජෙනරල් වරයෙකු ආයතනයක් අවශ්‍ය ලෙස ස්ථාපිත කිරීමට යෝජනා කිරීම ඉතාම වැදගත්. ඒ වගේම මෙරටේ සියලු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වීමේදී මතුවෙන ගැටලු විසඳීමට මෙහෙයුම් මැදිරියක් සකස් කිරීම කාලෝචිත වෙනවා. ඒ හඳුන්වා දී තිබුණද ජාතික මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කිරීම යනුවෙන් අපි සියලු සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බලන නිවැරදිව මෙහෙවන ඒකකයක් ගැන උනන්දු වෙනවා. ඒ සංවර්ධන කටයුතු වලට විටින් විට එල්ලවන බාධා ප්‍රතිරෝධක සමනය කිරීමට ඒකකයක් වනු ඇතයි දකින්ද කැමැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි. දේශපාලන දීර්ඝකාලීන දේශපාලන අධ්‍යක්ෂින් මෙන්ම කෝප් කමිටුවේ කටයුතු කරන මහජන නියෝජිතයෙක් ලෙස විගණකාධිපති නිකුත් කළ වාර්තා පිළිබඳ සොයා බලා කටයුතු කළ දේශපාලඥයන් ලෙසත් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුයි යන අදහසක් අපට තිබුණා. එහිදී භාණ්ඩාගාරයට රජයට දරාගත නොහැකි ආකාරයෙන් අලාභයන් පිළිබිඹු කළ ආයතන දිගින් දිගටම එම ආයතන පාඩු අවම කරගමින් ක්‍රමිකව ලාභය උපයන මට්ටමට ප්‍රවේශ වීමට අසමත් වූ විට පවතින බාධා හඳුනාගෙන ඒවා ප්‍රතිසංවිධානය කළ යුතු බව සඳහන් කරන්න. අපි දන්නවා ගරු නිමාසිත් පාසිල්ලා මැතිතුමා වරාය හා ගුවන් සේවා අමාත්‍යතුමා හැටියට එතුමා දන්නවා මේ ශ්‍රී ලංකන ආයතනය විශාල මුදල් ප්‍රමාණයක් අද අපිට පාඩුවට යන්නේ. ප්ලේන් එකක් දැක්කේ නැති, ප්ලේන් එකට කවදාවත් දැක්කේ නැති අයත් මේ පාඩුවට වග් කියන්නේ වෙලා ගරු නියෝජක කතානේ. මේ සම්බන්ධ මේ වගේ ආයතන ප්‍රතිසංවිධානය කිරීමෙන් ගලවා ගැති ආකාර කටයුතු කරවීම සඳහන් කරන්න ගත යුතුයි කියන එක සඳහන් කරන්න ඕන. ප්‍රතිසංවිධානය කිරීමෙන් ගලවා ගත නොහැකි මට්ටම කලාපය වාර්තා කරන ආයතන ගරු ජනාධිපතිතුමා ඒවා ලේඛනයේ තුලම නම් කර තිබුණා. සමහර ඒවා ආර්ථික අපිට ශක්තිමත් කිරීමට සංචිත වැඩි කිරීම සඳහා අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම අනෙකුත් අලාභදායි ආයතන උවද හඳුනා ගැනීමෙන් වර්ගීකරණය කරමින් සුදුසු ව්‍යාපාරික සැලසුම් සකස් කර කෙටි කාලයක් තුළ ලාභදායි ආයතන බවට පත් කිරීමට කටයුතු කළ යුතුව තියෙනවා. මගේ අත්දැකීම මෙම ආයතන වලට කෙටි කලකට පෙර රාජ්‍ය මූල්‍ය කර්මනාකරණයේ අත්දැකීම් සහිත රාජ්‍ය සේවයේ කීර්තිමත් නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් පත්කරවුන් ලවා මෙහෙමම සුදුසු බවයි විගණකාධිපතිතුමා පෙන්වා දී තිබූ වාර්තාවලින්ද මේ බව ප්‍රකාශ කළ තියෙනවා. මෑතකදී නිකුත් වූ විගණන වාර්තාවක එක්තරා ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී අධ්‍යක්ෂවරයා කරුණු නියෝජනය කළා. අධ්‍යාපන සුදුසුකම් හෝ වෙනත් අත්‍යවශ්‍ය සුදුසුකම් කිසිවක් සපුරා නැති අයෙකු බව ඔහු තනතුරුන නුසුසු බවත් වාර්තා කරලා තිබුණා. ඒක ඔප්කම් වාසනාවට වගේ ඒ වෙන විටත් ඔහු වැඩට හරමට ලක් වෙලා තියෙනවා. දැන් හුඟක් අය පස්සේ යන නැවත ඔහු සේවයේ පිටවන්නේ. අධ්‍යාපන සුසුකත් නැල්ලු මේ කටයුතුත් කරනවා. එතකොට පත් වෙන මාරු වෙන ඇමතිවරයා පස්සෙන් ගිහිල්ලා නැවත ඒ වගේ නුසුසු නිලධාරීන් පත් කරාම ඒවා විශාල වශයෙන් දූෂණයට ලක් වෙච්ච තැන් තියෙනවා. මම එකක් විතරයි උදාහරණ ගත්තේ. ඒ වගේමයි මේ රාජ්‍ය ව්‍යවසාය ආයතන වල සභාපතිවරු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු පත් කිරීමේදී අපි කලින් යෝජනා කළ වගේම රාජ්‍ය මූල්‍ය කර්මනාකරණය පිළිබඳ අවබෝධයක් තිබෙන අය පත් කළොත් හොඳ බව ප්‍රකාශ කරනවා. අපි දැන් සමාජ මාධ්‍යවල දැක්කා සමහර ආයතනවල ප්‍රධානීන් කතා කරනවා. මං 1000ක් රැකියාවක් දුන්නා. එපාර තාත් කෙනෙක්ගෙන් දුරකථන සංවාදයක් මට පේනවා. ඔයා ලිංගිත නෑ මගෙන් දුවගෙන් ඉල්ලුවේ නෑ මගෙන් ඉල්ලුවා කියලා. ඉතින් මේ වගේ සංවාද තියෙනවා. ඉතින් සමහර අය නුසුදු අය පත් කරාම කරුණ නියෝජ්‍ය කතානායකතුමනි මේවා සුදුසු අය පත් කරන්නේ නැතුව තමන්ගේ වාසිය සඳහා කටයුතු කරන පිය නිසා යම් අවබෝධයක් තියෙන අය පත් කළ යුතුයි කියන එක මතක් කරන්න. සමාජ සුභසාධන ප්‍රතිපත්ති යටතේ ගෙන්ගොඩ ගොස් අධ්‍යයනයක් ඔස්සේ සමාජ සුභසාධන ප්‍රතිලාභ ලැබිය යුතු පවුල් හඳුනා ගැනීමට යෝජනා වී තියෙනවා. ඒ අනුව සුදුසු අයට පමණක් ප්‍රතිලාභ ලැබෙන ඇතයි විශ්වාස කරනවා. දැන් අපි විශේෂ මතක් කරන්න ඕන මම 2004 වර්ෂයේ සිට 2010 වර්ෂය ආසන්න දෙක් සමෘද්ධි විෂය භාර නියෝජ්‍යමතිවරයා කැබිනට් නෝනෑමතිවර හැටියට කටයුතු කරා කරුණ නියෝජ්‍යය කතානායකතුමනි. මෙහිදී අපි දැක්ක දෙයක් තමයි මේ දක්වා මේ මොහොත වෙනකන් අපි දැන් අවුරුදු 27කට ආසන්න කාලයක් සමෘද්ධිය ලබා දෙනවා. තාමත් සමෘද්ධිය ලබා ගන්න අය අවුරුදු 27ත් විශ්ේ සමෘද්ධිය දෙනවා. සයිබල ගන්නන්නේ කියලා විශාල වියදමක් වැය කරනවා. නමුත් තාම සමෘද්ධිය ලබා දෙනවා. මෙහිදී අපි සමෘද්ධි ලාභීන් අතර ලබා ගැනීමේ නුසුදුසය ඉන්නවා. හැබැයි සුදුසු අය එළියේ ඉන්නවා. ඒ පිරිසට සමෘද්ධිය ලබා දීම සඳහා මේ වැඩපිළිවෙල හරියට තොරතුරු හොයලා මේ වගේ වැඩසටහනක් ලබා දීම සම්බන්ධව මම විශේෂයෙන්ම අගය කරන්න ඕන. ඒ වගේම මට යමක් මතක් කරන්න ඕන මේ සමෘද්ධි ව්‍යාපාර දිවිනැඟුම් වැඩසටහනටදී. මම විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයෙකු හැටියට පත් වුණාම මොණරාගල දිස්ත්‍රික්කයේ විදේශ ගතවන තරුණ තරුණියන් සඳහා පුහුණු වෙන මධ්‍යස්ථානයක් නැහැ. ඔබතුමා නියෝජනය කරන දංගල්ලට යන්න ඕන. ප්‍රති හම්බන්තොට දිස්ත්‍රික්ක දංගල්ලට එන්න ඕන. එහෙම නැත්නම් බදුල්ල දිස්ත්‍රික්ක අපේ නිමාසිත් පාසලේ ඔබතුමා නියෝජනය කරන හාලියල්ට යන්න ඕන. එතකොට ඒ අයට භාෂාව ඉගෙන ගන්න තැනක් නැහැ. අඩුගාන පිටරට යනකොට ගෘහසේවිකාවට හරි අඩු ගන්න මැෂින් එක වැකුම් ක්ලීනරේ පාවිච්චි කරන්න දන්නේ නැත්නම්, පොලිෂර් එක පාවිච්චි කරන්න දන්නේ නැත්නම්, ටයිල් පොලවක් මප් කරන හැටි දන්නේ නැත්නම් ඒවා ඉගෙන ගන්න ඕන. මේ දුෂ්කර ප්‍රදේශ භාෂා දැනුම ලබා ගන්න ඕන. මේ සඳහා මම මොන්රාගල එදා උඩරට කැම්පුම් වෘත්තාපන දෙපාර්තමේන්තුවට අයිති ඉඩමක් තිබුණා. මේ ඉඩම පසුකාලීනව දක්ෂිණ සංවර්ධන අධිකාරිය යටතේ පවරලා ගොඩනැගිල්ලකුත් හැදුවා. අවුරුදු 10කට වැඩි කාලයක් මේ ගොඩනැගිල්ල පාවිච්චි කරේ නැහැ. 2014 කාලේ දිවිනැගුම දෙපාර්තමේන්තුව බිහි කරාට පස්සේ දක්ෂිණ සංවර්ධන අධිකාරිය, උඩරට සංවර්ධන අධිකාරිය මේ සියල්ලම එක ආයතනයක් කළ දිවිනැගුම දෙපාර්තමේන්තුව හැදුවා. මේ දක්වා මොණරාගල දිස්ත්‍රික්කයේ දිවිනැගුම කාර්යාලය දිස්ත්‍රික් කාර්යාලය තිබුණේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර විදේශිකයන් ඇවිල්ලා ඉතාම හොඳ පාසුවන් සහිත හදපු කාර්යාලයක. ඒ කාර්යාලය මෙතෙක් පවත්වාගෙන ආවා. ඇවිල්ලා ඒ කාර්යාලයේ ඉතාම හොඳට කරගෙන ගියා. දැන් මේ ගොඩනැගිල්ල විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයක් හැටියට මම කැබිනට් පත්‍රිකාවක් දාන්නවා කියලා දැනගත්ත ගහම්ම අර සමෘද්ධි කාර්යාලය අතෙන්ට අරන් ගියා. සමෘද්ධි කාර්යාලය අතෙන්ට අරන් ගියා. දැන් අර ගොඩනැගිල්ල ඉතාම හොඳ ගොඩනැගිල්ල වහලා දාලා තියෙනවා. දැන් මොකද්ද හේතුව? ගිය අවුරුද්දේ මිලියන 13ක් වියදම් කරලා ගරුණේ වජ කතානායකතුමනි හෙළබජුන් හලක් හදන්න කියලා මේකට සල්ලි වියදම් කරලා තියෙනවා. දැන් ප්‍රධාන ඔබතුමා දන්න හෙළබජුන් හලක් හදන්නේ සාමාන්‍ය ප්‍රධාන පාරක. මේක ප්‍රධාන පාරේ සිට මීටර 150-200ක් උඩට යන්න ඕන. මේ හෙළබජුන් හල හැදීම සඳහා සාක්ෂිදා අධ්‍යයනයක් කරවද? හෙළබජුන් හලක් දාන්නේ සාමාන්‍ය වාහනේ යනකොට දැක්කම නවත්තලා කෑම ටිකක් කාලා දෙකක් බිල යන්න. මේක පාරේ නවත්තලා මීටර 200ක් පයින් ගිහිල්ලා එන්න තරම් ජනතාවට මොලේ අමාරුවක් නැහැ. මෙතන තියෙන්නේ භාණ්ඩාගාරයෙන් ලැබුණ මුදල් මොනවා හරි වියදම් කරලා කොන්ත්‍රාත් කරලා කීයක් හරි හොයාගෙන ආරමුණ. මේ නිසා අපි විශේෂම සඳහන් කරේ විදේශ විනිමය උපයා ගැනීම ප්‍රධාන මාර්ගයක් වෙලා තියෙන්නේ විගණමික ශ්‍රමිකයන්ගෙන් මාර්ගය ලැබෙන ප්‍රේෂණ මගින්. ඒ සඳහා විධිමත් පුහුණුවක් ලබා යුතුලා පුහුණු සහතිකෙදීලා විශාල මුදලක් උපය ගන්න. ඉතින් මම මුලින් ආකාරයට සඳහන් කරා විදියට මෙම ආයතනයට පවරාදී තුමුණ ඉඩම අපේ අධිකරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරනවා. මෙයාට හොඳ ගොඩනැගිල්ලක් තියෙන තට්ටු දෙකේ මේ විදේශ ආධාර ලබාගෙන හදපු ගොඩනැගිල්ලක් තියෙන ඒක වහලා දාලා මේ වගේ වැදගත් කටයුතු දෙන්නේ නැතුව කටයුතු කරන අය හඳුනා ගන්න ඕනේ. ඒ වගේම මේ ගොඩනැගිල්ල අවුරුදු 10ක් වහලා දාලා තිබුණා. එහෙම තියෙද්දි යනකොට මේ ගොඩනැගිල්ලට නිලධාරීන් ඇව්වේ වහාම මේක අපි ගණේ කියලා. මේ කුහකකමත් එක්ක රටේ සංවර්ධනය කරන්න කොහොමද? මේ සංවර්ධනය කරන්න කටයුතු කරපු ඒ බාධා කරන අය ඉන්නෝ නම් ඒකට අවශ්‍ය පියවර ගන්න ඕනේ කියන අපි මතක් කරන්න කැමතියි. මේවා තමයි කුහකකම කියන්නේ. හරියට කරන්නෙත් නැහැ, කරන කෙනෙකුත් කරන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ගරු කතානායකතුමා තමයි සමෘද්ධි විෂය භාර ඇමතුමා හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා ගරු අපේ ජනාධිපතිතුමා තමයි සමෘද්ධි විෂය භාර ඇමතුමා හැටියට කටයුතු කරන්නේ. එතුමාගේ අවධානයට යොමු කරන්න කැමති මේ සංවර්ධන බාධා කරන ඉන්න කුහක නිලධාරීන් එක්ක තවදුරටත් එතුමා බලාපොරොත්තු වෙන සංවර්ධනය කරන්න පුළුවන්ද? මේ සමෘද්ධි ව්‍යාපාරයේ පටන් ගත්තේ 1995. ඒ කාලේ ඒක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හැටියට කටයුතු කරේ මිත්‍රත්න මහත්තයා. කරු නියෝජ්‍ය කතානායකද ඔබතුමා දන්නා මිත්‍රත්න මහත්තයා හම්බන්තොට දිසාපතිතුමා. එතුමා හම්බන්තොට ප්‍රදේශයේ දුෂ්කර ප්‍රදේශ දුප්පත් ජනතාව ගැන අවබෝධයක් තියෙනවා. මිත්‍රත්න මහත්තයා යනකොට දිස්ත්‍රික්කයකට අධ්‍යක්ෂ ජෙනරාල් කියනකොට දිසාපතිවරයාගේ ලොකු පිළිගැනීමක් තියෙනවා දිස්ත්‍රික්කේ. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ලොකු පිළිගැනීමක් තියෙනවා දිස්ත්‍රික්කේ. එහෙම නැත්නම් මේ හිතවත් උපත් කරලා කිසිම අවබෝධයක් නැති සමෘද්ධිය ගැන කිසි අවබෝධයක් නැති අධ්‍යක්ෂ ජෙනරාල්ලාපත් කරලා මේ සමෘද්ධි උප්පත්කම තවත් වැඩි කරන්න කටයුතු කරනන් ඔවුන් ඉවත් කිරීමට තරාතිරම බලන්න තුව කටයුතු කරන්න ඕනේ කියලා මම මේ සභාවට යෝජනා කරනවා. මෙතෙක් කල හිටිය සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරු දිසා පරිපාලන සේවයේ ප්‍රධානි ප්‍රාදේශීය පරිපාලනේ දන්න අය දුප්පත්කම ගැන අවබෝධයක් තියෙන අය එහෙම අය ඉන්නේ දෙන්නේ තියන්නේ නැතුව මේ මිනිස්සු පත් කළ පෞද්ගලික හිතවත්කම් වලට මේ විනාශ කරා. මට දොරතුරු ලැබිලා තියෙනවා. පහුගිය කාලේ මේ රාජ්‍ය අමාත්‍යාංශයේ යටද ඉන්නකොට ඒ රාජ්‍ය අමාත්‍යතුමාගේ නියෝග ක්‍රියාත්මක කරන්නේ. ඉස්සර මේ අමාත්‍යාංශයට. ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්වරයා දෙන නියෝග ක්‍රියාත්මක කරන්නේ. එහෙම නිලධාරී ආයතනවල ප්‍රධානි කරාම මේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවායි කියන එක මම මතක් කරන්න ඕන. අපි එදා සමෘද්ධිය පටන් ගන්නකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එදා චන්ද්‍රිකා මැතිණිය එදා කිව්වේ, එතුමේ තමයි මේ නිර්මාතෘවරිය සමෘද්ධි ව්‍යාපාරයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය තරුණ පිරිසක රැකියා දීලා තරුණේනි හෙට නොවේ අද මරට බාර ගන්න කියලා. ඒ සමෘද්ධියට අපිට මතකයි හැම ග්‍රාමලේ නිලධාරි වසමඬ මුලින්ම රුපියල් 10,000ක් දුන්නා. ශ්‍රමදායකත්වය දරන තරුණ අය ගමේ අය එකතු කරගෙන රුපියල් 75,000 ලක්ෂයේ වැඩ කරා. ඒවට ඇගයීම් කරා. ස්පිරිසානායක අමතුමා ඒ කාලේ එහෙම පිරිස් විදේශ රටවල ගිහිල්ලා ඒ අයට තවත් උනන්දු කරන වැඩසටහන ක්‍රියාත්මක කරා. අද එහෙම ඇගයීම් වැඩපිළිවෙළක් කිසිම දෙයක් නැහැ කියන එක මතක් කරන්න ඕන. ඒ නිසා මම මේ කරුණ මතක් කරේ. අපිට මේ සියලු තීරණ තීන්දුව ගත්තත් ජනාධිපතිතුමාට අවශ්‍ය විදියට මේ වැඩ කරන නිලධාරීන් හඳුනාගන්නේ නැතුව කිව්වොත් අපේ 225ට බයින් බැනුම් අහන එක නතර වෙන්නේ නැහැ. අපි හැම හරි හෝ නරක මොනවා කරත් අපිට අද වෙලා තියෙන්නේ මේ අකාරුණික නිර්දාරින් නිසා අපි 225ට. මේක පක්ෂ විපක්ෂ නෑනේ. හැමදේම කියන්නේ 225ක් කියන්න ඕන. 225ක් කියන්න ඕන. මේ 225 පත් කරන අය ඒ ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කරන අය ක්‍රියාත්මක කරන්න ඒ වැඩපිළ යන්නේ නැත්නම් ඒක අභාග්‍ය සම්පන්නයි කියන එක මම මතක් කරනවා. ඒ කර්මාන්තය සඳහා පොහොර ප්‍රශ්න නිසා යම් බලපෑමක් වුණා. ඒ වගේම මතකයි අපි රජයේ බලයට පත් වෙන්න පෙර රබර් විල මිල රුපියල් 200 දක්වා පහත වැටිලා තිබුණා. ගම්මිරිස්සල මිල පහත වැටිලා තිබුණා. ඒ වගේම ගම්මිරිස් මිල යම් මට්ටමට දැන් වැඩි වෙලා තියෙනවා. රබර් මිල වැඩි වුණ ගමන් දැන් නැවත ආයෝජන මණ්ඩලයේ සම්බන්ධ වෙලා රබර් ආනයනය කිරීම තුළ නැවත රබර් වගා කරන ගොවියන්ට යම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේවා ගැන යම් පාලනයක් ඇති කිරීම කළ යුතුයි කියන එක මම විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම මම ආඩම්බර වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම 2010 වර්ෂයේ සිට 2015 දක්වාම මම පොල් කර්මාන්ත සංවර්ධන ඇමතිවරයාට කටයුතු කළා. 2010 වර්ෂයේ මේ රටට ලැබුණු අපේ අරුන්දි ප්‍රනාන්දු අමාත්‍යතුමාත් හිටියා, හිටපු අමාත්‍යතුමා මේ වර්ෂයට පොල් ආශ්‍රිත නිෂ්පාදන වලින් ලැබුණේ ඩොලර් මිලියන 46යි. 2010 ඩොලර් මිලියන 46යි ලැබුණේ. 2021 වර්ෂයේ මේ වර්ෂයේ ගිය වර්ෂයේ වෙනකොට ඩොලර් මිලියන 864ක් දක්වා වැඩි වෙලා තියෙනවා. දැන් 25 එක අසන්න ප්‍රමාණයක්. මේකට හේතුපාදක වූ කාරණාව බොහෝ අයට මහිතන හැඟියන්නේ නැහැ. මේක ඇත්ත தத்துவ අපි කියන්න ඕන. මම මේ අමාත්‍යංශය බාර ගන්නකොට පොල් වලට සහනාධාර දුන්නා. බොහෝ අය මං ඇහුවා මොනවද සහනාධාරිකම අගල් කපන්න. වසුන්නේ දාන්න. අගල් කපන්න කොහම අඩි 100ක් අගල් කපනවා. අඩි 100 සත්‍ය වශයෙන්ම කපනවා. අඩි 200කට අගලට සල්ලි නිලධාරියයි ගොවියයි එකතු වෙලා ගන්නවා. එහෙම தத்துவයක් තිබුණේ. වසුන් නෙදවමට ඒව හරියාකාරව ක්‍රියාත්මක කරන්න නැතුව කිව්වා. මං ගියා ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා කරුණා කරලා පුළුවන් තරම් බීජ හදන්න පොල් පැල හදන්න. මම 2011 වර්ෂයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොල් පැල 140ක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය උපදෙස් දුන්නා ක්‍රියාත්මක කරා. 2012 වර්ෂයේ පැල 160ක් හැදුවා. ඊළඟට 2013 වර්ෂයේ 2012 නිලංගෙ නිසා බීජ පොල් වල අඩුවක් තිබුණා. 2013 වර්ෂයේ නැවත 140ක් හැදුවා. 2014 වර්ෂයේ පැල 90ක් හැදුවා. එතකොට දැන් ගමුනාසර පේන ඇති මේ භාගයක් හැදුනත් මේ නිෂ්පාදනය කොච්චර වැඩි වුණාද කියන එක. මගේ ඉලක්කය තිබුණේ පුළුවන් තරම් අපේ මේනකොට උතුරු පළාතේ යුද්ධය නිසා පොල් ගස් විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තිබුණා. අද ඔබතුමාලට පේනවා ඇති උතුරු පළාත යනකොට ඵලෙයි ඒ වතු යායල් සරුසාර දිනව කරු අමුතුවල දන්නෝ ඒ පළාත යනකොට සම්පූර්ණ වගා. වාකරේ පැත්තේ මෙහෙන් ගියාම නැගෙනහිර පළාත සම්පූර්ණ වගා කරලා තිබුණා. අපි කප්පරුක වැඩසටහන ආරම්භ කරා. ගමින් ගම දුන්නා. මම නිහතමානී ආඩම්බරෙන් කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම නියෝජනය කරන්න මොණරාගල දිස්ත්‍රික්කයේ ඉස්සර ගාල්ලෙන් මාතරෙන් හම්බන්තොටින් පොල් ගෙනාවේ. පොල් තෙල් ගෙනාවේ ගාල්ලෙන් මාතරෙන් හම්බන්තොටින්. අද ඒක පොල් ගෙඩියක් අපි ගේන්නේ නැහැ. ඒ අවශ්‍ය ප්‍රමාණය අපි නිෂ්පාදනය කරන පමණක් නෙවෙයි මොනරාගලින් අද පොල් ටික බදුල්ල දිස්ත්‍රික්කයට යන්නේ මොනරාගලින්. පොල් තෙල් ජනතාව අද කඩෙන් ගේන්නේ නැහැ. විස මිශ්‍ර පොල් තෙල් ගේන්නේ නැහැ. ඒ අය අතිරික්ත පොල් ටික වේලලා මෝලකට යාලා තෙල් ටික මේ කරගෙන මිරිකල හදලා ඒ ටික තමයි අද විශේෂයෙන් මොනරා. ඉතින් ඒ වගේම පොල් කටු අපි උනන්දු කරා. අද පොල් කටු කිලෝ එක රුපියල් 335යි. ඒ වගේම පොල් ඉරට්ටේ මුදල්. ඒ වගේම විශේෂයෙන්ම මට මතකයි මං ගිය සතියේ මං මඩුල්ල සියඹලා ආණ්ඩුව
කරුව මෙතුන් තමයි මිනිත්තු 3ක කාලයක් තිබ්බා.
ගරු 30 කුටි ආරච්චි මන්තුමා දෙන්නේ නැහැ කියලා එතුමාගේ වෙලාවකට ගන්න කියලා.
ඒ වෙලාව පොදුවේ බෙදලා දීලා තියෙන ගරුවන් තමතුමා.
හරි විනාඩි 3ක් දෙන්න ගරු. ඒ වගේම අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කරන්න ඕන කියලා මම යෝජනා කරනවා. හැකියාවට රැකියාව, රැකියාවට හැකියාවක් ලබා දෙන ආකාරයට වෘත්තීය පුහුණු අධ්‍යාපනය සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියන එක මම මතක් කරනවා. ඒ වගේම ජාතික ඵලදායිතා කොමිෂන් සභාව. කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බීජ දෙනවා, පොහොර දෙනවා, ගම්වල බීර පැකට් මේ පැකට් ඔක්කොම දෙනවා. නමුත් මේවා සම්බන්ධව හරියාකාර කරනවද කියලා අගීමක් නැහැ. මම යෝජනා කරනවා මේ ඵලදායිතාව ගමේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමේ. දැන් ආහාර සුරක්ෂිතතා කමිටුවක් පත් කළ තියෙනවා. ගමේ සමෘද්ධි, ග්‍රාම නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන, ආර්ථික සංවර්ධන. මෙන්න මේ අය අතර මේක හරියට කරන පිරිස සම්බන්ධ ඇගීම ලක් කරන වැඩපිළිවෙළක් ප්‍රයෝජනා කරනවා මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම කරන්නේ. ඒ වගේ කුරුදු කර්මාන්තය ගැන කතා කරාම මොණරාගල ප්‍රදේශෙත් හොඳට කුරුදු වැවෙනවා. ඉතින් මේ නිසා ඒ ප්‍රදේශෙත් මේ පුළුවන් තරම් මේ වගේ වැඩසටහන් කරනවා. ඊළඟට ලෝකාධාර වැඩසටහන්. ලෝකාධාර වැඩසටහන් හැටතේ අපිට මතකයි ඔබතුමාට මතක ඇති ගැමිදිරිය වැඩසටහන ක්‍රියාත්මක කරා. ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒ වට ව්‍යාපෘති අධ්‍යක්ෂලා පත් කරන අවුරුදු 4කට 5කට ගත කරනවා. දැන් ඒ වට සල්ලි වලට මොනවද උනේ කියලා දන්නේ නැහැ. ගිනුම් වල තියෙනවා. ඒ පත් කරපු නිලධාරීන් සමාගම් හැටියට ලියාපදිංචි කරලා මේවා මොනව කරනවද කියලා දන්නේ නැහැ. මෙන්න මේ වැඩසටහන් සම්බන්ධව අවධානය යොමු කිරීමට අපි කටයුතු කරන්න. ඒ වගේම පාසල් අතර අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා කටයුතු කරලා යෝජනා කරලා තියෙනවා. මේක ඉතාම කාලෝචිත යෝජනාවක්. ඒ සඳහා අපි ඒ කාරණාව සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඉතාම වැදගත් කාරණාවක් තියෙනවා කරුණ නියෝජ්‍ය කතානායකතුමනි. මේ අවධානය යොමු කරන්නේ අධිකරණ ඇමතුමාට. මොණරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරි වසම් 4ක් තියෙනවා. ඉංගිනියාගල, මුල්ලේගම, රත්මාල්ගහ ඇල්ල සහ ගල්ගමුව කියන වසම්. මේකට අධිකරණ බල ප්‍රදේශයක් ගැසට් කරලා නැහැ. දැන් අර ඉඩමක අනවසල ඉදි කියන ප්‍රාදේශීය ලේකම්තුමා නඩුවක් දැම්මොත් කවුරු හරි තරක කරොත් අධිකරණ බල ප්‍රදේශයක් නෙවෙයි කියලා ඒ නඩුව විසිකේනවා දක්ෂ නීතිඥයෙක් කතා කරොත්. ඒ නිසා මේට ආසන්නතම අම්පාර දිස්ත්‍රික්කය. අම්පාර අධිකරණ බල ප්‍රදේශ. අපි අම්පාර දිස්ත්‍රික්ක මන්තුමල්ලත් ඉන්නවා. ඒ සඳහා කරු අධිකරණ මාතුමාගේ අවධානය යොමු කරනවා. මේ සම්බන්ධව අපේ අම්පාර අධිකරණ බල ප්‍රදේශයට මේ ටික යොමු කරන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම ඊයේ අපේ හේෂා විචානගේ මැතුමා මට යෝජනා කරා සරම ගැලීම් සම්බන්ධව. මම ඒකට පිළිතුරක් දෙන්න ඕන. 2002 සේවනගල පෞද්ගලිකරණයටත් මම විරුද්ධ වුණා. මේ වෙලාවේ ඉන්න අපේ ගරු ආචාර්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතුමා ඔබතුමාට මතක ඇති නැවත මේක රජයට පවර ගන්න මම විතර සටන් කරේ නැහැ කවුරු. පෞද්ගලික අංශ දෙලා රජයට පවර ගන්න ලංකා සීනි සමාගම හැටියට. ඒ වගේම පහුගිය ආණ්ඩුව කාලය තුල මේක නැවත පෞද්ගලිකරණ දීම සඳහා යෝජනාවක් ගත්තා. ඔය හේෂා විධානගේ මහත්තයා ඒකට අත ඉස්සුවා. ඒකට ඡන්දෙ දුන්නා. ඒ කාලේ සරම විතරක් නේ යටඳුමත් ඇඳගෙන දන්නා එතුමා ඒකට අත ඉස්සුවේ කියන එක මම අහන්න කැමතියි. මොකද මේවා ඒ වෙලාවේ මම පාර්ලිමේන්තු නියෝජනය කරේ නැහැ. මං හිතියනම් මං ඒත් විරුද්ධ වෙනවා. මං අදත් කියනවා සෙවනගල වගේ ආයතන, පැල්ලුවත්ලගේ ආයතන අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගරු කරනවා. පිට රටින් එතනෝල් ආනයනය කරන එක තහනම් කරා. රුපියල් 290ට තිබිච්ච එතනෝල් ලීටරේ රුපියල් 1000ක් මා ගෙවනවා. ඒ තුලින් තමයි පරිපාලන දක්ෂතාවයක් නෙමෙයි මේ ආයතන තුල ඒ තුලින් ලැබුණ ලාභය නිසා තමයි අද සෙවනගල ලාභයි මෙච්චර ලාභයි මෙච්චර ලාභයි කියන්නේ. ඒ වගේ මේ ආයතන වල දූෂණ විශාල වශයෙන් සිද්ධ වෙනවා. මම මේ උත්තරීතර සභාවේ වම පෙන්වලා දීලා තියෙනවා. ඒව ගැන කිසිම අවධානයක් යොමු වෙන්නේ නැහැ.
අවසන් කරන්න.
දැන්මත් ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව දින අවසන් කරන්න මට විනාඩියක් දෙන්න ගරු නියෝජක කතානායකතුමනි. මේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙනකොට ඒ සඳහා වගකීම් බාර ගන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්තුමාට අපි ගිහිල්ලා යෝජනා කරා. එතුමා කිව්වා නෑ ජනාධිපතිතුමා තයින් වෙන්න ඕන. නැත්තම් බෑ. අපි අනුර කුමාර දිසානායක මහත්තයලටත් එදා යෝජනා වල කණ්ඩායම සෙන. ගෝඨත් අයින් වුණොත් අපි බාර ගන්නවා කිව්වා. ඒ වෙලාවේ සරත් පොන්සේක මහත්තයද යෝජනා කරා. එතුමත් ඒකට තීරණයක් දුන්නේ නෑ. නමුත් රයිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා තනි මන්ත්‍රීවරයෙක් හරියට කොහොමද බාරගන්නේ කියලා අපි කිව්වා. ඔබතුමා බාරගන්න අපි කකුලෙන් අදින්නේ නැහැ කියන එක සම්බන්ධව ප්‍රකාශයක් කරා. ඒ අනුව අපි සහය දුන්නා. අපි පක්ෂයක් හැටියට අපි තීන්දුවක් ගත්තා. මේක කඩාවැටෙන්න දෙන්න බෑ. අපි කටයුතු කරන්න ඕන.
අවසන් කරන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අපේ ගරු සභාපතිතුමා යව්වා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ ආණ්ඩුවට සහය දෙන්න අපි කටයුතු කරනවා වගේම අමාත්‍ය දුර සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා සාකච්ඡා කරන්න නියෝජිතව තියවනවා කියලා. දයසිරි ජයසේකර මැතිතුමයි, චාන් විජේලාල් මැතිතුමයි, රංජිත් සීබල පිටි මැතිතුමයි, මිත්‍රපාල මැතිතුමයි ගියා. ඒ ලියුම නිසා ගිහිල්ලා ඉවරලා මෙතන මේ ගත්තට පස්සේ දැන් මේ තනතුරු ගත්තේ පක්ෂයට විරුද්ධව කියලා. පක්ෂයක් කියන්නේ සභාපති ලේකම නෙමෙයි. පක්ෂයක් කියන්නේ සමහර කාගේ ප්‍රතිපත්ති යනවා තීන්දුව ගන්න ඕන. හරියාකාර විධායක සභා රැස්වීමක් තිබුණේ නැහැ. එහෙම දෙන්නේ නැතුව ව්‍යවස්ථා සංශෝධන කරගෙන මේවා කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ කියන එක මම මතක් කරමින් ඔබතුමාට අවස්ථාව ලබා දෙන ස්තුතිය පළ කරමින් මම නිහඬ වෙනවා.
භාවිසදී ඔබතුමාට ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයා ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ රට මුහුණ දෙන අද්විතීය ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා එක් කරුණක් ඉතාමත් පැහැදිලි වෙනවා. ඒ කරුණ තමයි අපිට මේක හුදකලාව තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට ජාත්‍යන්තරයේ සහයෝගය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, GSP+ සහනය, විදේශීය රටවල් වල හොඳහිත සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. ඒක ඉබේම ලැබෙන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මූලික කොන්දේසිය තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු වෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන්ට අනුකූලව මේ රට පාලනය වන්න ඕනේ. එසේ නැතිනම් ජාත්‍යන්තරයෙන් අපි අපේක්ෂා කරන සහයෝගය අපිට කිසිසේත් ලැබෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාධකය වන්නේ මැතිවරණ. නිසි කලට මැතිවරණ පැවැත්වෙන්න ඕනේ. මැතිවරණ චේතනාන්විතව කල්ගමන නොපවත්වන රටක්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන්ට අනුකූලව පාලනය වන රටක් හැටියට කිසිසේත් පිළිගන්න පුළුවන් කමක් නැහැ. ගිය සතියේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විරුද්ධ පක්ෂයේ සියලුම පක්ෂ හා කණ්ඩායම් මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට ගියා. කොමිෂන් සභාවේ සභාපති පුංචිහේමා මැතිතුමා හා කොමිෂන් සභාවේ සමාජිකයන් අපිට පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා. ඒගොල්ලෝ කිව්වා දැඩි අදිෂ්ඨානයක් තියෙනවා පළාත් පාලන ආයතන මැතිවරණ නිසි කලට පැවැත්වීමට. හැබැයි එක කරුණක් ගැන අපි තෘප්තියට පත්වන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මැතිවරණ කොමිෂන් සභාව අපිට කිව්වා ඒගොල්ලන්ට විවස්ථානුකූල බලයක් තිබෙනවාද මේ මැතිවරණය පවත්වන්න. ඒ ගැන නීති උපදෙස් අපේක්ෂා කරනවා කියලා නීතිපතිතුමාගෙන් නීතිපතිතුමාට ඒ සම්බන්ධයෙන් ලිපියක් ලියලා තියෙනවායි කියලා. මම හිතනවා ඒක සම්පූර්ණයෙන් අනවශ්‍ය වැරදි ක්‍රියාදාමයක් කියලා. නීති තත්ත්වයේ ඉතාමත් පැහැදිලි. 21 වන සංශෝධනය ක්‍රියාත්මක වෙච්ච දා සිට කොමිෂන් තවදුරටත් නැහැ. හැබැයි අන්තර්කාලීන විධි විධානයක් තියෙනවා. සංක්‍රාන්තියේ විධි විධාන. ඒ අනුව ඉතාමත් පැහැදිලි අලුත් කොමිෂන් සභාව පත්වන තුරු ඉස්සෙල්ලා තිබිච්ච කොමිෂන් සභාවට පූර්ණ බලතල තිබෙනවා. සියලුම වගකීම් කිසිම අඩුපාඩුවක් නැතිව සම්පූර්ණ වශයෙන් ඉෂ්ට කිරීමේ යුතුකම වගකීම ඒ කොමිෂන් සභාවට බාර වන බව අන්තර්කාලීන විධිවිධානයෙන් බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවලින් ඒ නීති තත්ත්වය ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ වෙලා තියෙනවා. මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා ප්‍රකාශ කරලා තිබෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තිබෙනවා ස්වාධීනත්වය ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාවට. කිසිම කෙනෙකුට යටත් වන්නේ නැතුව කාගේවත් අනුමැතිය අවශ්‍ය නැහැ. අභිමතය තියෙන්නේ කොමිෂන් සභාවට පමණයි. කොමිෂන් සභාවේ කාර්යභාර ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජයට පූර්ණ යුතුකමක් තිබෙනවා. එතන මැතිවරණ කොමිෂන් සභාවේ මූලික කර්තව්‍ය තමයි නිසි වේලාවට මැතිවරණ පැවැත්වීම. එම නිසා නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගැනීම කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ. අනෙක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නීතිපතිතුමා කියන්නේ රජයේ ප්‍රධාන නීති නිලධාරියා. නීතිපතිතුමාගේ අදහස හෝ මතය කිසිසේත් බලාත්මක මතයක් වන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ අවස්ථා තියෙනවා නීතිපතිතුමා යම්කිසි මතයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ මතය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණේ ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ගරු අලි සබ්රි ජනාධිපති නීතිඥතුමා එමතුමා ඒ දන්නවා. අනන්ත අප්‍රමාණ අවස්ථා තියෙනවා. නීතිපතිතුමා ප්‍රකාශ කරපු මතය සහමුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරපු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එනිසා අපි පැහැදිලිව කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකත් ක්‍රමවේදයක් හැටියට පාවිච්චි කරනවා නම් මැතිවරණ පැවැත්වීමට තමයි මැතිවරණ කොමිෂන් සභාව තියෙන්නේ. අන්තර්කාලීන වගන්තියන එක මොනවට පැහැදිලි වෙනවා. හැබැයි නීතිපතිතුමාට මේක යොමු කළා, නීතිපතිතුමාගෙන් උපදෙස් ලබාගෙන ඒකේ මුවාවෙන් පළාත් පාලන ආයතන මැතිවරණ කල් දැමීමට උත්සාහ දැරුවොත් ක්ෂණිකව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකර්ම අපි ලබා ගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම රජය අනුගමනය කරන ක්‍රියාදාමයේ තව මූලික දෝෂයක් අපි දකිනවා. දැන් ගරු අග්‍රාමාත්‍යතුමා
රෝඩ ප්ලේස් කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිව මූලාසනයට.
Honorable member, please continue.
ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි, ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නැතිවරණ දිගින් දිගටම කල් දැමීමට අනුගමනය කරන ක්‍රියාමාර්ගයේ අපි තව පැහැදිලි දෝෂයක් දකිනවා. ඒ තමයි ගරු අග්‍රාමාත්‍යතුමා විශේෂාර ඇමතුමා හැටියට මහින්ද දේශප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සීමා නිර්ණ කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයන් කීප දෙනෙක් සමග සාකච්ඡා කරලා තියෙනවා. මේ කාරණේ අපි ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා. අපි සෑහීමකට පත් වෙනවා අගමැතිතුමාට ඒ පියවර ගැනීමට නිත්‍යානුකූල බලයක් නැහැ කියලා. සීමා නිර්ණ කමිටුවක් දැනටම පත් කරලා තියෙනවා. එතුමාට පත් කරන්න පුළුවන් සීමා නිර්ණ කමිටුවක් නෙමෙයි, සමාලෝචන කමිටුවක්. මේ මහින්ද දේශප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද සීමා නිර්ණ කමිටුව නිත්‍යානුකූල කමිටුවක් නෙමෙයි, ඒකට නිත්‍යානුකූල වළංගුභාවයක් හෝ බලයක් නැහැ කියන එක තමයි අපේ මතය. අනේක මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, හරි පුදුම දේවල් හුඟක් මේ සම්බන්ධයෙන් වෙලා තියෙනවා. අලි සබ්‍රි ඇමතුමා ඒ ගැන දන්නවා. මම හිතන්නේ ඔක්ටෝබර් 17 වෙනිදා දේවල් හතරක් වුණා. අපේ රටේ ඉතිහාසයේ කවදක්වත් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව ක්ෂණිකව ඉතාමත් ඉක්මනින් මේ විදිහට කටයුතු කළා නැහැ. ඔක්ටෝබර් 17 වෙනිදා මහා භාණ්ඩාගාරය ජනාධිපති කාර්යාලයට ලිපියක් ලිව්වා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 8000 කට වැඩි එක නඩත්තු කරන්න බෑ ඒ සම්බන්ධයෙන් යම් කිසි පියවරක් ගත යුතුයි කියලා. ඒ දවසේම ඔක්තෝබර් 17 වෙනිදා මහජන පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ විදිහටම ලිපියක් යොමු කළා ඒ කරුණම සඳහන් කරමින් ජනාධිපති කාර්යාලයට. එදාම ඔක්තෝබර් 17 වෙනිදා සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මෙතුමා ඒ විදිහටම ලිපියක් යොමු කරනවා මේ අවශ්‍ය වැඩ කටයුතු මේ 8000 සංඛ්‍යාව අඩු කිරීමට අවශ්‍ය වැඩ කටයුතු ඉතාමත් ඉක්මනින් කිරීමට එතුමන්ලාට පුළුවන්කමක් තියෙනවා කියලා. එදාම ඔක්තෝබර් 17 වෙනිදා කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා තීරණයක් ගන්නවා. මේක අද්විතීය සිදුවීමක් ගරු මූලාසනවල මන්ත්‍රීවරුනි ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ වගේ දේවල් සාමාන්‍යයෙන් නම් මාස 6ක් අවුරුද්දක් යනවා. පැය 24ක් තුල මේ හතරම සිදු වුණා එකම දවසක ඔක්තෝබර් 17. ලෝක වාර්තාව අපේ රටේ කිසිම සැකයකින් තොරව ශ්‍රී ලංකාවේ වාර්තාව. ඉතින් ඕනෑම කෙනෙකුට පේනවා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. 8000 4000ට බස්සන එක නෙවෙයි මේ කරන්න හදන්නේ ඕනෑම උපරවැටියක් හරහා මේ මැතිවරණය කල් දැමීමට කරන්න පුළුවන් හැම උත්සාහයක්ම දැරීම. අපි පිළිගන්නවා 8000 වැඩි 4000කට අඩු කරන එක හොඳයි. කවුද 8000 කරේ? වර්තමාන ජනාධිපතිතුමා අගමැති හැටියට ඉන්නකොට තමයි මේක කරේ. කවුද මේ කමිටුවේ සභාපති හැටියට හිටියේ? වර්තමාන අග්‍රාමාත්‍යතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. ඉතින් එදා කරපු දේ දැන් ආපසු හැරවීමට තමයි මේ උත්සාහය. අනේක තමයි මේක අලුත් දෙයක් නෙමෙයි. 2017 මේ තීරණය ගත්තා. 2018 එක ක්‍රියාත්මක වුණා. ඒතර සම්පූර්ණ අවුරුදු 4ක් මේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් 8000ක් හිටියා. අවුරුදු 4ක්. අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් නිින්දෙන්න කිට්ටා වගේ දැන් කියනවා මේක රටට දරා ගන්න බැරි වියදමක්. මේක මහා විනාශයක්. මේක වෙනස් කරන්න ඕනේ. ඒ අවුරුදු 4ක කාලයක් තුන කිසිම දෙයක් නොකර ඇඟිල්ලක් කිස්සුවේ නැහැ. කිසිම පියවරක් ගත්තේ නැහැ මේ ගැන කිසිම කටයුත්තක් කිරීමට. ඉතින් මේකෙන් පැහැදිලිව පේනවා මේ මැතිවරණයේ ඔන්න මෙන්න තියෙදී ඒකත් උප්පර වැට්ටියක් මේ මැතිවරණය නොපැවැත්වීමට. මැතිවරණ නීතිය සංශෝධනය කිරීම ගරු මන්ත්‍රීතුමනි අඛණ්ඩව සිදුවෙන දෙයක්. මැතිවරණයට ඉස්සෙල්ලත් පස්සෙත් ඒක සිදුවෙනවා. හැබැයි මැතිවරණ නීති වෙනස් කරන මුවාවෙන් මැතිවරණ කල් දැමීමට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. දැන් මේකමනේ කරේ පළාත් සභා මැතිවරණය. අවුරුදු 3ක් මේ රටේ මහජන ඡන්දයෙන් පත්වෙච්ච එකම මන්ත්‍රීවරයෙක් අද මේ රටේ පළාත් සභාවක නැහැ. එකම මන්ත්‍රීවරයෙක් නැහැ. ඒතකොට සර්වජන ඡන්ද ඵලයට මොකක්ද උනේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මොකක්ද උනේ? ගරු විදේශ ඇමතිතුමා දන්නවා 13 වන සංශෝධනයේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කොටසක්. අපි ඒක කුණු කූඩේට දාලා තියෙනවා. ලෝක ඉතිහාසයේ කවදාවත් එහෙම දෙයක් වෙලා නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික කොටසක් එක වචනයක් සංශෝධනය කරන්නේ නැතුව පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව අහෝසි කළා තියෙනවා. අහෝසි කිරීමට මොකද්ද පාවිච්චි කරපු ක්‍රමවේද? මැතිවරණ නොපැවැත්වීම. මැතිවරණ නොපැවැත්වීම හරහා ශ්‍රී ලංකා ආණ්ඩුකර ව්‍යවස්ථාවේ මූලික කොටසක් අමුවේ සහමුලින් උල්ලංඝනය කළා තියෙනවා. මොකද්ද ඒකේ ප්‍රතිඵලය? අද සියලුම පළාත් සභාවල කාර්යභාරය ඉෂ්ට කරන්නේ නිලධාරීන්. නිලධාරීන් ආණ්ඩුකාරතුමා ප්‍රමුඛ නිලධාරීන්. එතකොට මහ ජනතාවට අයිතියක් නැහැ තමන්ගේ ඕනෑපාකම් තමන්ගේ අවශ්‍යතා තමන්ගේ ඡන්දයෙන් පත්වෙච්ච නියෝජිතයන් හරහා ඉෂ්ට කර ගැනීම.
Honorable member, you have one more minute.
දැන් ඒකමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ පළාත් පාලන ආයතනවලට. අන්තිමට මම තමුන්නාන්සේට ඉතාමත් ගෞරවයෙන් කියනවා මේකම කරන්න හදයි පාර්ලිමේන්තු මැතිවරණ. ඇයි තර්කයේ වළංගුණා? පළාත් සභාව සම්බන්ධයෙන් මේ තර්කයේ වළංගුණා, පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් මේ තර්කයේ වළංගුණා. මැතිවරණ නීතිය දෝෂිතයි. ඒ නීතිය ඉස්සෙල්ලා හරිගස්සන්න ඕනේ. නීතිය හරිගස්සලා පස්සේ තමයි මැතිවරණ තියන්න පුළුවන් ගන්න. එහෙනම් තර්ක කරන්න පුළුවන්. 1978 සිට මේ රටේ තිබිච්ච සමානුපාතික ක්‍රමය පාර්ලිමේන්තු සම්බන්ධයෙන් ඒක වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න කමිටුපත් කරමු. ඒ කමිටු වාර්තා එනතුරු මහමැතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණේ පවත්වන්න බෑ කියන තර්කය ඉදිරිපත් කරන්න
පුළුවන්.
මම තවුන්නාන්සේලාට පැහැදිලි කියනවා, මේ මොකද්ද කරන්න හදන්නේ? කිසිම සුජාත භාවයක් නැති ජනතාව අනුමත නොකරපු ආණ්ඩුවක් දිගින් දිගටම මැතිවරණ පවත්වන්නේ නැහැ. පළාත් සභා මැතිවරණ නැහැ, පළාත් පාලන ආයතන මැතිවරණ නැහැ, අන්තිමට පාර්ලිමේන්තු මැතිවරණත් නැහැ. මැතිවරණ පවත්වන්නේ නැතුව ජනතාවට බයේ අන්ත පරාජයකට පත්වන බව හොඳ හැටි දනිමින් මැතිවරණ පවත්වන්නේ නැතුව මේ පාලනය දිගින් දිගටම ගෙන යමේ ප්‍රයත්නයක්. අපි ඒක පරාජය කරනවා, උසාවි යනවා, කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒ මොකද මේ විදිහට මේ රට පාලනය කිරීමට උත්සාහ දරුවොත් ජාත්‍යන්තරයෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අපේ ආර්ථිකය මේ ප්‍රපාතයෙන් ගොඩ ගැනීම. ස්තුතියි මූලාපසනාල මාත්‍රි.
Thank you. Honorable Pramitha Bandara Tennakon, you have 18 minutes.
ගරු කතානායකතුමනි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අයවැය ඉදිරිපත් කරන්නේ ඉතාම බිහිසුණු, ඉතාම සංකීර්ණ, කටුක, අභියෝගාත්මක කාලයක යුගයක. නිදහස් ශ්‍රී ලංකාවේ දරුණුම ආර්ථිකය අර්බුදය මැද. මේ අර්බුදය පිළිබඳව එක එක අය එක එක විග්‍රහයන් කරනවා. බලන පැත්ත අනුව ප්‍රශ්නේ පේන විදිය වෙනස් වෙනවා. එහා පැත්ත ඉඳලා බලද්දි පේන්නේ මේ පැත්ත, මේ පැත්ත ඉඳලා බලද්දි පේන්නේ එහා පැත්ත. මට පෙර කතා කරපු ජීඑල් පිරිස් ඇමතිතුමත් මම බොහොම ගෞරව කරන, ආදරය කරන අමාත්‍යවරයෙක්. එතුමා මේ පැත්තේ හිටියානම් පේන විදිය වෙනස්. මම එතුමාට අගෞරවයක් කරමින් නෙවෙයි මේක කරන්නේ ගරු අමාත්‍යතුමනි. ඒ වගේම කොයි පැත්තේ ඉඳලා මොනවා දැක්කත් අපට යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපට වැරදුණු තැන් අවබෝධ කරගන්න මේ අර්බුදය පටන් ගත්තු විදිය අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, නියෝජකාරක සභා සභාපතිතුමනි, මේ මට පේන විදිය, මම අර්බුදය දකින විදිය, මේ අර්බුදය පටන් ගත්තු වෙලාවෙ ඉඳලා විවිධ මත තිබුණා. IMF එකට කලින් ගියා නම් මේක සිද්ධ වෙන්නේ නැහැ. අපි පරක් වුණා වැඩි. මේක මම දකින්නේ මතු පිට ප්‍රශ්නේ. මීට වැඩිය ගැඹුරු සංකීර්ණ ප්‍රශ්නයකට අපේ රට මූණ දෙයිලා තියෙනවා කියන එක මගේ හැඟීම. මේ අර්බුදය දශක ගණනාවක දේශපාලන, ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික චින්තනයේ ප්‍රතිඵලයක්. ගතානුගතික යැල්පැන ගිය හිඟන දූපත් පටු උද්දච්ච මානසිකත්වයේ චින්තනය අපිව බිමටම සමතලා කරලා තියෙනවා. සමහර අදහස් සංකල්පයන් ජානගත වෙලා ඉවරයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. සමාජයේ ගැඹුරට කිදා බැහැලා තියෙනවා. ඒ ආකල්ප වලින් එළියට එනකන් අපිට අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ලෝකයේ අනිකුත් රටවල් සීග්‍රයෙන් දියුණු වෙද්දී අපි එක තැන කැරකෙන සෙක්කුවක් වගේ එක තැනම පල්ලුණා. අපි දේශපාලනය, ආර්ථිකය, ආගම, සංස්කෘතිය, ඉතිහාසය, වර්තමානය මේ ඔක්කොම පටලවා ගත්තා. චීනය, වියට්නාමය රාජ්‍ය කොමියුනිස්ට් වුණාට ආර්ථිකය ධනවාදී ආර්ථික රටාවකට ගෙනිච්චා. චීනය, වියට්නාමය පරිණත වුණා දේශපාලනයයි ආර්ථිකයයි පටලවා නොගන්න. ඒ වගේම වියට්නාමයේ වසර ගණනාවක් ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක බරපතල යුද්ධයක පැටලිලා හිටියා. ඇමරිකාව එක්ක තිබුණු අතීතයේ අමතක කරලා වියට්නාමය ඇමරිකාවත් එක්ක අද සුහදව ව්‍යාපාර කටයුතු වල නියැලලා තියෙනවා. වියට්නාමය ආර්ථිකයයි ඉතිහාසයයි දේශපාලනයයි පටලව ගත්තේ නැහැ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේක කියන්නේ කාටවත් ඇඟිල්ල දික් කරන්න නෙවෙයි. ප්‍රශ්නේ කොතනද කියලා අවබෝධ කරගන්නේ නැතුව ප්‍රශ්නවලට විසඳුම් හොයන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ විත්තිකරුවෝ කීප දෙනෙක් ඉන්නවා. දේශපාලඥයා සහ දේශපාලන පක්ෂ ප්‍රධාන විත්තිකරුවෙක්. රාජ්‍ය සේවය තවත් ප්‍රධාන විත්තිකරුවෙක්. වෘත්තීය සමිති තවත් ප්‍රධාන විත්තිකරුවෙක්. සීමාව ඉක්මවා රාජ්‍යකරණය වෙනුවෙන් මැදිහත් වූ ආගමික නායකයන් සමහර විත්තිකරුවෝ සමාවෙන්න මේක කිව්වට මේක කියන්න ඕනේ. ඊට පස්සේ මාධ්‍යත් මේ විත්තියේ කොටස්කරුවෙක්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දේශපාලඥයා මේ විනාශය කොහොමද කරේ? අපිට ඕනේ වුණා හැම දෙයක්ම අපේ අතට ගන්න. මන්ත්‍රීගේ ඇමතිගේ ලියුමට රැකියාව දෙන යුගයක් අපි බිහි කරා. උසනම් සිකියුරිටි කොටනම් කම්කරු කියලා කියා දැම්මා. ඒ පැත්තෙනුත් කරා, මේ පැත්තෙනුත් කරා. අපි මේකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ නැහැ. මන්ත්‍රීගේ ඇමතිගේ ලියුමට රැකියාව ස්ථීර කරන සමාජයක් අපි හැදුවා. මන්ත්‍රීගේ ඇමතිගේ ලියුමට මාරු වීම දෙන සමාජයක් අපි හැදුවා. මන්ත්‍රීගේ ඇමතිගේ ලියුමට උසස් වීම දෙන සමාජයක් අපි හැදුවා. හෝල්සේල් තොගේට රටට දරා ගන්න බැරි විදිහට රාජ්‍ය සේවයට රැකියාවල් වලට අපි සියලු දෙනා බඳවා ගත්තා. මේ බඳවා ගැනීම නිසා තව තව රජයේ රැකියා ගන්න අපිට ගමෙන් ආපු සමාජෙන් ආපු පීඩනය වැඩි වුණා. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. රැකියාව ගත්ත අති බහුතරයක් ඉස්සල්ලාම කරේ වෘත්තීය සමිතියක් අටව ගත්තු එක. අයිතිවාසිකම් ඉල්ලන එක, එයාගේ වගකීම ගැන එයාට තැකීමක් තිබුණේ නැහැ. මේක විලාසිතාවක් වුණා. මේ වෘත්තීය සමිතිය අතරට විවිධ දේශපාලන පක්ෂ රිංග ගත්තා. තත්වය තවත් දරුණු වුණා. මට මීට මාස කීපයකට කලින් අපේ ප්‍රදේශයේ තරුණෙක් දුරකථන ඇමතුමක් දුන්නා. කතා කරලා කිව්වා, සර් මට විගහට ආණ්ඩුවේ ජොබ් එකක් හදලා දෙන්න, අතු ගන්න හරි කමක් නෑ කියලා. මම රටේ තත්ත්වේ පැහැදිලි කරන්න උත්සාහ කරා මේ තරුණයාට මේ රටේ වර්තමාන අර්බුදය ගැන කියලා දෙන්න. මට මේ තරුණයා කිව්වා, සර් මට ඕව වැඩක් නෑ. මම යාළු වෙලා ඉන්න ගෑනු ළමයා, ඒ වගේම එයාගේ පවුලේ අය මට කියනවා ආණ්ඩුවේ රස්සාවක් හොයා ගන්නකම් කසාද බඳින්න බෑ කියලා. මම ඒ වෙලාවේ කල්පනා කරේ අපේ රටේ චින්තනය කොච්චර බංකොලොත්ද කියලා. මට ඒ තරුණයා ගැන කනගාටුයි, දුකයි. ඊට වැඩිය මට මගේ රට ගැන දුකයි. අපි පහුගිය අවුරුදු දෙක තුල උපාධිධාරීන් 53,000 රැකියා ගත කරා. මුලින්ම 20,000 රැකියා ගත කරන්න අපි සැලසුම් කරා. එහෙම තියෙද්දි පෙළපාලියක් ගියහම ආණ්ඩුවේ පෙළපාලියට බය වුණා. ආණ්ඩුව ඒ උද්ඝෝෂණයට යට වුණා. දියව් දියව් රැකියා දියව් කියන ජනප්‍රිය සටන් පාඨයට අපි හවු වුණා. ඊට පස්සේ අපි 53,000 රැකියා ගත කරන්න තීන්දුව කරා. මේ වෙනකොටත් මේ උපාධිධාරීන් 53,000 අති බහුතරයක් පෞද්ගලික අංශවල හොඳ රැකියාවල හොඳ වැටුප් ගන්න තත්වයේ හිටියේ. සමහරුන්ගේ පඩිය ලක්ෂ්‍ය ඉක්මවා පඩියක් ගත්තු සමහරු මේ අතර හිටියා. පඩියට වඩා ගමේ තත්වයක් ලැබෙන්න ආණ්ඩුවේ රැකියාවක් තියෙන්න ඕනේ. ගමේ පිළිගැනීමක් තියෙන්න කසාදයක් බැඳගන්න හැමෝටම වොමනා වුණා. ඒක නිසා ආණ්ඩුවේ රැකියාව ප්‍රධාන සාධකයක් බවට පත් වුණා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ උපාධිධාරීන් තැපෑලේ අයදුම් පත්‍රයේ එව්වා. තැපෑලේ අපි මේ අයව බඳවා ගැනීමේ ගෙදර ලිපියටම යව් ගෙදරටම ඇරියා. අඩුම තරමේ අපි සම්මුඛ පරීක්ෂණයක් ඉන්ටර්වියු එකක්වත් තිබ්බේ නැහැ. අපි කරේ බරපතල වරදක්. අපිට තිබුණ අඩුම තරමේ මේ 21 වෙනි සියවසේ ඉන්ටර්වියු එකක් තියන්න සම්මුඛ පරීක්ෂණයක් තියන්න අපි කොච්චර දුර්වලද කියලා අපි කල්පනා කරන්න ඕනේ. මේ රැකියාගත කිරීම සිද්ධ වුණේ රටේ අවශ්‍යතාවයක් නිසා නෙවෙයි. මේක අපි පිළිගන්න ඕනේ. රටේ අවශ්‍යතාවයට එහා ගිහිල්ලා අපි ඒ තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයට මූලිකත්වයේ දුන්නා. උපාධි තිබුණට සමහරුන්ට හරියට ලිපියක්වත් ලියාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ නංගිලාගෙන් මල්ලිලාගෙන් මං ඉල්ලනවා, මේ කතාවට මගෙත් එක්ක තරහ වෙන්න එපා. මේක උඹලගේ වරදක් නෙවෙයි. මේ වරද වෙන කාගේවත් නෙමෙයි, මේ වරද අපේ. අපි කෝඩියේ පන්තියේ ඉඳලා උගන්නලා උසස් පෙළට ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මහා පොළ දීලා ඉන්න දීලා හදන දරුවට පෞරුෂය, ඒ වගේම මේ හැකියාව දුන්නේ නැති වරද අපි සියලු දෙනාම බාරගන්න අපිට සිද්ධ වෙනවා. මට හිතන විදිහට දේශපාලන ක්‍රමය, දේශපාලඥයා, නිලධාරීන්, ඒ වගේම විදුහත්පතිවරුන්, ගුරුවරුන් කරපු ලොකුම අසාධාරණයක් අපි කරේ අධ්‍යාපනයේට. මේ පාපෙන් අපි කාටවත් ගැලවෙන්න පුළුවන් කියලා හිතන්න එපා. යල් පැන ගිය ගතානුගතික අධ්‍යාපන ක්‍රමයක අපේ දරු පැටව් අපි හිර කරා. අපේ පොඩි එකාගේ බරට වැඩිය බෑග් එක බරයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. නිදහස් අධ්‍යාපනයේ පියා කන්නංගර මහත්තයාට අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. හැබැයි එතුමා බලාපොරොත්තු වුණු නිදහස් අධ්‍යාපනය මැරිලා ගොඩක් කල්. නිදහස් අධ්‍යාපනය අද සංකල්පයක් විතරයි, යථාර්ථයක් නෙවෙයි. මධ්‍යම පාන්තික පවුලක් මම ඇහුවා උදේ ඉඳලා භාණ්ඩවල, පැන්සල්වල, පොත්වල වටිනාකම සම්බන්ධයෙන් කතා කරනවා. අද මධ්‍යම පාන්තික පවුලක් වැඩියෙන්ම වේදම් කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට. අධ්‍යාපනයට කියද්දී පොත්වලට, පෑන්වලට නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ටියුෂන් පන්තියට. 80%ක් ටියුෂන් පන්ති කරන්නේ පන්තියේ උගන්වන ගුරුවරයාමයි. දවසට විනාඩි 40 පීරියඩ් දෙකක්, විනාඩි 180ක් උගන්වන්න බැරි, ඒ වගේ පහක් දවස් පහක් උගන්වන්න බැරි සබ්ජෙක්ට් එක ඒ ගුරුවරයාම, 10ක් ඉන්න 35කට උගන්වන්න බැරි ගුරුවරයාම, 1000ක් ඉන්න ලොකු හෝල් එකක මයික් එකක් දාලා පැය දෙකෙන් රුපියල් 5000ට උගන්වන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා මේ රටේ. සිලබස් එකක් ඉවර කරනවා. ඒක මම දන්නේ නැහැ ඒක වෙන්නේ කොහොමද කියලා. අපි රුපියල් 100ක් ඉස්කෝලේ වැඩකට ඉල්ලුවොත් දෙමව්පියෝ කැරලි ගහනවා, පෙත්සම් ගහනවා, විරුද්ධ වෙනවා. හැබැයි ටියුෂන් පන්තියට 10000ද, 2000ද, 3000ද, 4000ද, 5000ද කියන එක මේ සමාජයට ගැටලුවක් නෙවෙයි, ප්‍රශ්නයක් නෙවෙයි. ඒක වෙන්නේ කොහොමද කියලා මම තාම කල්පනා කරනවා. මේ පන්තිවල දරුවන්ට ඕනේ විදියට ගහනවා. පළවෙනි දවසේ ටියුෂන් පන්තියේ ගුරුතුමා ක්ලාස් එකක් තියලා කියනවා, මම මේ දරුවෝ හදන්නේ ගහලා කියලා. ඒකට හැම දෙමව්පියෙක්ම එකඟ වෙනවා සල්ලි ගෙවල උගන්නන නිසා. ඒ වගේම පසුගිය දවස්වල අපි ක්‍රිකට් තරඟ නැරඹුවා. මේ තරඟ අතරවාරේ ඕවර එකක් යද්දී තියෙන වෙළඳ දැන්වීම් වලින් 150කට වැඩිය තිබුණේ ලංකාවේ ඉන්න හොඳම ටියුෂන් ගුරුවරුන්ගේ දැන්වීම්. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමත් දකින්න ඇති. මම ඉල්ලනවා, වැඳලා ඉල්ලනවා, මේ ගුරු සංවිධාන වලින් පඩිය ඉල්ලන්න උද්ඝෝෂණ කරා වගේම, ඇඳුම ඉල්ලන්න ඇඳුම වෙනස් කරන්න උද්ඝෝෂණ කරා වගේම, විනාඩි 40 පීරියඩ් එකේ හරියට දරුවන්ට උගන්වන්න ගුරුවරු එකතු කරන්න කියලා අපි ඒ වෘත්තීය සමිති වලින් ඉල්ලනවා. හොඳට උගන්වන ගුරුවරුන්ට අපි මේ වෙලාවේ වැඳලා ආචාර කරනවා, ගෞරව කරනවා. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ එක පුද්ගලයෙක් එක වෘත්තීය සමිතියක් ටියුෂන් වලට විරුද්ධ නොවෙන්නේ ඇයි කියන එක අපිට ප්‍රහේලිකාවක් නොවේද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි? පොඩියේ ඉඳලා උසස් පෙළ වෙනකන් උගන්නලා මම කලින් කිව්වා වගේ විශ්වවිද්‍යාලයට ගෙනල්ලා එළියට එන දරුවා රජයේ රැකියාවක් දෙන්න ඕනේ නම් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි හදපු අධ්‍යාපන ක්‍රමේ කොතන හෝ බරපතල වරදක් තියෙනවා කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේ වගකීමෙන් අපිට බැහැර වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම අද පාසල් යන දරුවෙක් පාසලෙන් එළියට එන්නේ තව අවුරුදු 13කින්, විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ තව අවුරුදු 18කින්, මේ දරුවා තව අවුරුදු 18කින් එළියට එද්දී එළියට ඇවිල්ලා මේ සමාජයට මුහුණ දෙන්න විදියට අපිට හදන්න සිද්ධ වෙනවා. ඒම හදන්න අධ්‍යාපන ප්‍රතිපත්ති අපිට හදන්න සිද්ධ වෙනවා. මම විශ්වාස කරනවා අපි මූලිකව ප්‍රධාන වශයෙන් අපේ සම්පූර්ණ කාලය ශ්‍රමය අපේ අනාගතය වෙනුවෙන් වැය කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ජනසවියෙන් පටන් අරගෙන සමුද්ධි සහනාධාරේ, ඊට පස්සේ දිවි නැගුම, ඊට පස්සේ නැවත සමුද්ධියට ආවා. අපි මේ සමාජයේ තරුණ වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන, සල්ලි තියෙන හැමෝම එක්තරා ආකාරයක මේ වෙල්ෆෙයාර් සිස්ටම් එකකට අපි එකතු කරා, පුරුදු කරා. ඒකත් අපි කරපු බරපතල වරදක් විදියටයි මම දකින්නේ. මේ පිළිබඳව අපි සංකීර්ණ මේ සමාජ ගැටලු වලට අපිට මුහුණ දෙන්න කතා කරන්න සිද්ධ වෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම මම දැක්ක නිතරම මේ අයවැය පුරාවට විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරනවා ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයේ සම්බන්ධයෙන්. ඒ පිළිබඳව මම වැඩිය මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා 24 වෙනිදා ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයේ විවාදයට ගන්න අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් පුළුල් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා කියන එක මතක් කරනවා. ඒ වෙලාවේ මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා ලග්ගල විල්ගමුව අබංගඟ ප්‍රාදේශ සභාවල අපේ හිතවත් මන්ත්‍රීතුමාලා සියලු දෙනා. මාව මෙතෙන්ට ගේන්න මට ලොකු හයියක් දුන්න ඒ සියලු දෙනාටත්, ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමා වෙනුවෙනුත් එතුමන්ලාවත් මේ අවස්ථාවට පිළිගනිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you.